ගරු මන්ත්‍රීවරුගේ නම යෝජනා කරන්න.
හොඳයි, ඔබතුමා කතා කරගෙන ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා.
ගරු සභාපතිතුමනි, ඔබතුමා අවසනයට පැමිණීමට පෙර මම කතා කරමින් සිටියේ ජිනීවා මානව හිමිකම් කමිටුව සම්බන්ධව ලංකාවේ ක්‍රියාකලාපය. 2015 ගරු මංගල සමරවීර විදේශ කටයුතු ඇමතිතුමා ඇමරිකාව ඉදිරිපත් කරපු එම යෝජනාවට සමානුග්‍රාහකත්වය දක්වන අවස්ථාවේදී මම බොහොම පැහැදිලිව එතුමාට පෙන්වලා දුන්නා. එතුමාට විතරක් නෙවෙයි, ඇමරිකාවෙන් ආපු නියෝජිත කණ්ඩායමට, යුරෝප සංගමයේ නියෝජිත කණ්ඩායමට, ඒ වගේම මහා බ්‍රිතාන්‍යයේ නියෝජිත කණ්ඩායමට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති අනුව එහෙම ගිවිසුමකට සමානුග්‍රාහකත්වයක් දැක්වීම සඳහා අවකාශයක් නැති බව. එක්කම මම බොහොම පැහැදිලිව පෙන්වා දුන්නා අපේ රටේ අවුරුදු 30ක යුද්ධ සමයේ මේ රටේ ඒකීය බාය වෙනුවෙන් මේ රටේ සියලු ජනතාවගේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න කටයුතු කරපු රණවිරුවන්ව දඩයම් කිරීම සඳහා දෙමුහුන් අධිකරණ හයිබ්‍රිඩ් අධිකරණ දැමීම සඳහා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති යටතේ හෝ වෙනත් නීතියක් යටතේ හැකියාවක් නැතිකම. ඒ වගේම පෙන්වලා දුන්නා ජාත්‍යන්තර නීති යටතේ අපිට එහෙම බැඳීමක් ඇත්තෙත් නැහැ, එහෙම බැඳීමක් තියෙන්න ඌමනාවකුත් නැහැ කියන කාරණය. නමුත් ඒ සියල්ල නොතකා එදා හිතුවක්කාරී ලෙස විදේශ කටයුතු ඇමතිවරයා විදියට මංගලවීර සමරවීර මැතිතුමා ඒ යෝජනාවට සම අනුග්‍රහකත්වය දක්වපු නිසා අද අපි ජාත්‍යන්තර වශයෙන් ලොකු උගුලක හිර වෙලා ඉන්නේ. අපේ රටේ සමහර මැති ඇමතිවරුන්ට වහල් මානසිකත්වයෙන්, කොළණි මානසිකත්වයෙන් තාම ගැලවෙන්න බෑ. ඒක නිසාම ඔවුන් ඉදිරිපත් කරන ඕන එකකට අස්සම් කරලා ඇවිල්ලා අද අපේ රට ලොකු අර්බුදයකට මැදි වෙලා තිබෙන්නේ. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජික රටක් විදියට අපිට තියෙන ස්වාධිපත්‍ය ඇමරිකාවට තියෙන ස්වාධිපත්‍යට දෙවෙනි නෑ. ඒගොල්ලන් ආර්ථික වශයෙන් බලවත් තමයි. ඒගොල්ලන්ගේ හැකියාව, යුද ශක්තිය ඔක්කොම තියෙනවා. නමුත් එහෙම එකඟතාවයකට ඇවිල්ලා ලෝකෙ කිසිම රටක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකම අරගෙන නෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුව ඒ ස්වෛරී භාවය සෑම රටකටම තියෙන සමාන මට්ටමේ. එහෙම සමාන මට්ටමකින් තියෙනවා නම් ඇයි අපි ඇමරිකාව හරි එංගලන්තය හරි තවත් රටක් හරි කියන නීතියක් අපේ රටේ පනවන්න ඕනේ කියලා ඇයි අපි ඒකට යටත් වෙන්නේ? අපි කිව්වොත් ඇමරිකාවට ওই තියෙන නීතියට වැඩිය හොඳයි, ඊට වැඩිය වෙන එකක් දාන්න කියලා දානවද? නැහැ. අපි මහා බ්‍රිතාන්‍යයට කිව්වොත් දානවද? නැහැ. එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් ඇවිල්ලා අපෙන් අහනකොට ඔබලා කවද්ද හයිබ්‍රිඩ් අධිකරණය ආරම්භ කරලා මේ රටේ රණවිරුවෝ චූදිතව කරලා එතෙන්ට ගේන්නේ කවද්ද කියලා අහනකොට මම එතුමට කිව්වා මගෙන් ඕක අහන්න එපා, ගිහෙල්ලා තෙරේ සමයේ තමුන්නාසේගේ අගමැතිතුමියගෙන් අහගන්න කියලා. එතුමිය මොකද්ද කිව්වේ? බ්‍රිතාන්‍ය හමුදා ගිහිල්ලා ඉරාකයේ යුද්ධ කරලා අනුන්ගේ රටකට ගිහිල්ලා ඒ රටේ මිනිස්සු මරලා යුද අපරාධ චෝදනා 100,000 ගණන් තියෙනවා. අපේ රටේ රණවිරුවෝ ලෝකෙ කොහෙවත් වෙන රටකට ගියේ නැහැ. මේ රටේ ඒකීය භාවය වෙනුවෙන් සටන් කරා මිසක්, මේ රටේ ජනතාව ආරක්ෂා කරන්න සටන් කරා මිසක්. නමුත් අද මහා බ්‍රිතාන්‍ය අගමැතිතුමියට හයිය තියෙනවා කියන්ඩ මගේ රටේ කිසිම සොල්දාදුවෙක් ලෝකෙ කිසිම අධිකරණයකට ගෙනියන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. තෙරේසාවේ එදා අද එංගලන්තේ අගමැතිනි විදියට එහෙම කියනකොට අපේ රටේ හිටපු විදේශ ඇමතිවරයා ගිහිල්ලා කියනවා ඇමරිකාව ඕන යෝජනාවක් ගේන්න මා අපි අත් දෙකම උස්සන්නම් අපි එකඟයි කියලා. කොහොමද එහෙම කරන්නේ? කාගේ අනුමැතිය, කාටද ඒ බලය තියෙන්නේ? මේ රටේ පිළිබඳ තීන්දුව ගන්න විදේශ ඇමතිවරයාට එහෙම බලයක් තියෙනවද? එහෙම කාරණයක් අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කරාද? අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් ගත්තද? අද ගරු සභාපතිතුමනි, එදා ඒ අඥාන වැඩේ නොකරන අද ඇමරිකාව ජිනීවා මානව හිමිකම් කමිටුවෙන් අයින් වෙච්ච නිසා අපේ රටට විරුද්ධ චෝදනාවක් අද නැහැ. යෝජනා සම්මුතියක් නැහැ. නමුත් එදා මේ අඥාන විදේශ කටයුතු ඇමතිවරයා ගෙන ගිය මේ වැඩපිළිවෙල නිසා අපේ රටේ මුළු මහත් ජනතාවම ජාත්‍යන්තරයේ බිල්ලට දීලා තියෙනවා. රටේ ආරක්ෂා කරන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු සියලුම රණවිරුවන්ගේ අණදීපු ජනාධිපතිවරයාගේ ඉඳලා සොල්දාදුවෙක් දක්වා ජීවිත අද අනතුරට පත් කරලා තියෙනවා. ඇයි? වහල්කම, නිවටකම, තියෙන වහල් මානසිකත්වය, කොළණි මානසිකත්වය, එහෙම කෙනෙකුට විදේශ ඇමතිකම දීලා අපි අද මේ රට මුළු විශාල අවුලකට පත් කරලා තියෙනවා. අද බලන්න ගරු සභාපතිතුමනි, මන්නාරමේ මිනිවලක් හැරුවා. සිදුවෙච්ච දේවල් හොයන්න එපැයි කියනව නෙවෙයි. ප්‍රශ්නයක් තිබුණා, ගැටලුවක් ආවා, නීතිය ක්‍රියාත්මක කරා, හෙව්වා, මිනිස්සුන්ගේ ඇටකටු හම්බුණා. ඒව යව්වා ලෝකෙ දියුණු තාක්ෂණයේ තියෙනවා, ඒ කියන්නේ ඇමරිකාවට. ඒ ඇමරිකාවට යවපුවාම ඒ මිනි ඇටකටු මීට අවුරුදු 400කට නැත්තම් 500කට පරණේවා කියලා ඒගොල්ලෝ සාතික කරනවා. පෘතුගීසි කාර්ය ඕලන්දක් කාර්යෝ ඇවිල්ලා අපේ රටේ අඹ දරුවෝ, කුඩා දරුවෝ කඩු කිනිසි වලින් පෙති ගහලා මරලා මරපු යුගයක්, වහල් යුගයක් අපේ රටේ තිබුණා. ඒ කාලේ උතුරු ප්‍රදේශයේ වෙච්ච මිනි මැරුම් පිළිබඳව මේ රටේ විද්වතුන් ගවේෂණ කටයුතු කරලා තියෙනවා. ඉතිහාස පොත්වල තියෙනවා. මේ රටේ ඉන්නේ ඒ විශේෂඥ දැනුම තියෙන අය තහවුරු කරලා තියෙනවා. මේවා මේ අවුරුදු 400කට කලින් මරලා වලලපු සමූහ මිනි මලවල්වල ඇටකටු කියලා. හැබැයි අද මේ රට නිරන්තරයෙන්ම පාව දෙන්න මාන බලමින් සිටින විදේශිකයන්ගේ ඩොලර් වලට ගැතිකම් කරන ඒ වහල් මානසිකත්වයේ තියෙන එන්ජීඕ කාක්කෝ ඉන්න සංවිධාන තියෙනවා. එයින් එක්කෙනෙක් තමයි පාක්‍යසෝති සරවණමුත්තු. ඒ පාක්‍යසෝති සරවණමුත්තු දැන් කියනවා ඇමරිකාවේ කියපු දීපු වාර්තා පිළිගන්න බෑ, වෙන රටකට යවලා මේවයි වාර්තා ගන්න ඕනලු. මේ රටේ කොහේ හරි තැනක ගින්නක් දකින්න පුදුම ආසාවක් තියෙන එන්ජීඕ කාර්යෝ ටිකක් මේ රටේ ඉන්නවා. ඒක නිසා අද මේ ඇමරිකාවට උදේ හවා වඳින එන්ජීඕ කාර්යෝ ඇමරිකානු ඩොලර් වලින් යැපෙන්නෝ අද මේ මන්නාරමේ මේ ඉදිරිපත් කරපු වාර්තාව සම්බන්ධව කියනවා ඒකත් පිළිගන්නට බෑ, ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වන්න. මොකද්ද මේක අරමුණ? කොහොම හරි මේ රට බේරගත්ත රණවිරුවෝ ටික පෝරකයට දක්කනකම් නිින්ද යන්නේ නැති කණ්ඩායම් ඉන්නවා. ඒ වෙනුවෙන් සල්ලි වියදම් කරන සංවිධානය ඉන්නවා, යුරෝපීය සංවිධානය ඉන්නවා, ඇමරිකානු සංවිධානය ඉන්නවා. අද ඒවායෙන් යැපෙන මේ කණ්ඩායම මේ රට නැවතත් අස්ථාවර කරලා, මේ රටේ නැවතත් ජනමාර්ගික ගැටුම් ඇති කරලා, මේ රට විනාශ කරන්න මාන බලමින් ඉන්නවා කියන කාරණය බොහොම පැහැදිලිව පේන්න තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
ඔව්, මගේ කතාව මෙතනින් අවසන් කරනවා ගරු සභාපතිතුමනි. ඒ අනුව මම ඉල්ලා සිටිනවා හිතුවක්කාර ලෙස මේ රටේ ජනතාවගේ අනාගතය අඳුරු කරන්නේ නැතුව යම් කිසි සැලැස්මක් ඇතුව, සාමූහිකත්වයක් ඇතුව රට ගැන හිතලා කටයුතු කරන්න ආණ්ඩුවට වගකීමක් තියෙනවා කියන කාරණය මම මතක් කර සිටිමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි සභාපතිතුමනි.
මාට බොහොම ස්තුතියි ගරු සභානායක ක්‍රියාලමැතිතුමා. ගරු ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 30ක් තිබෙනවා. ඔබතුමා 30ම ගන්නවද නැත්නම්?
මම ඒකෙන් පහක් පාවිච්චි කරුවා. මම ඊතුරු 25 තියාගත්තේ අවසානයේ කතා කරන්නයි, මේ අවශ්‍ය වෙලාවට මැදිහත් වෙන්නයි.
හොඳයි.
දැන් මෙතුමා, ඇත්ත වශයෙන්ම ගරු සභාපතිතුමනි, මම මේ පාර්ලිමේන්තුවේ කීප සැරයක් කියලා තියෙනවා. පසුගිය රජයේ කාලේ 2012, 2013, 2014 අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා තුනක් සම්මත වුණා. අපි ජාත්‍යන්තරේ තනි වෙලා හිටියේ. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනන අපි ආර්ථික සම්බාධක අභියස හිටියේ. මහින්ද සමරසිංහ මැතිතුමා ඒක පසුගිය සතියේ අවස්ථාවක එතුමා පිළිගත්තා. 2015 මහින්ද රාජපක්ෂ දිනන අපි හිටියේ ආර්ථික සම්බාධක අභියස කියලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ 2015 යහපාලන රජයේ බලයට එනකොට. ඉතින් අපිට පුළුවන් වුණා මේ අවුරුදු කීපය තුළ සාකච්ඡා කළා අපේ රටට තියෙන මේ ජාත්‍යන්තර පීඩනය අඩු කරගන්න, අපිට පුළුවන් වෙලා තියෙනවා. දැන් බලන්න මේ අපේ හිතවත් මේ විජිතදාස රාජපක්ෂ මහත්මයා මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව ගැන කතා කිව්වා. කරු සභාපතිතුමනි, මම පෙන්වන්න හදාන්නේ මේ යෝජනාවේ ශ්‍රී ලංකාව ප්‍රශංසා කරලා තියෙනවා කීප සැරයක්. මම කියවන්න මෙතුවා යෝජනාව කියුවේ නැහැ අවසරතාවකට. මෙතුවා කිව්වා මේ යෝජනාව අපි කෝස්පොන්සර් කරන එක වැරදි කියලා. නමුත් මේ යෝජනාවේ තියෙන ඒව කියුවේ නැහැ. මේ යෝජනාවේ තියෙන අර ප්‍රියම්බල් එක තමතරව reaffirming the commitment to sovereignty, independence, unity and territorial integrity of Sri Lanka. ලංකාවේ ඒකීභාවය අඛණ්ඩව එක්සත්කම ආරක්ෂා කරනවා කියලා. මෙතන welcoming the establishment of the office of the missing persons. ඒක welcoming also the visits made by the special rapporteur. Again they are welcoming us. Then noting with appreciation the return of some private lands. Noting the steps taken by the government of Sri Lanka to implement the Human Rights Council resolution. ඉතින් හැම එකම අපි ප්‍රශංසා කරලා තියෙනවා. Take note with appreciation the comprehensive report presented by the United Nations Human Rights Commissioner at the 40th session. Welcomes the positive engagement of the government of Sri Lanka with the Human Rights Commission. ඇත්ත වශයෙන්ම මේ යෝජනාවේ අඩංගු කරුණු දිහා බැලුවම පසුගිය අවුරුදු 3 ඇතුළත අපි කරපු දේවල් ගැන යම් කිසි මේ 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 appreciation එකක් දක්වලා තියෙනවා. ඉතින් මම ඔබතුමාට කියන්නේ මේ යෝජනාව පොඩ්ඩක් කියවලා බලන්න. co-sponsor කරන එක හරිද නැද්ද කියන එක වෙනම වැඩක්. නමුත් මේ යෝජනාවේ ලංකාවට අයිතක් වෙන්නේ නැහැ. පසුගිය අවුරුදු 3 ඇතුළත අපි කරපු දේවල් ඇගීමකට ලක් කරලා තියෙනවා. මම කියන්නේ මේකයි අපිට ජාත්‍යන්තරයත් එක්ක කැත්තට පොල්ල වගේ ඉන්න බෑ කරු සභාපතිතුමනි. කුඩා රටක්. අපි ජාත්‍යන්තරයත් එක්ක යන්න ඕන. දැන් මට පෞද්ගලිකව ඔය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අය ඒ වගේම මේ රටේ උතුරේ දේශපාලනඥයන් අපිට කියලා තියෙන එකක් තමයි තමුන්නාන්සේලාත් අපිත් මේන් කමිටුවේ සාකච්ඡා කරපු ආකාරයට බලය බෙදීමකට යන්න පුළුවන් නම් පළාත් සභා ශක්තිමත් කරන්න. To strengthen the provincial councils. ජනාධිපති ක්‍රමය ගැන එකගතාවයක් නැහැ. ඒ වගේම මැතිවරණ ක්‍රමය ගැන එකගතාවයක් නැහැ. නමුත් බලය බෙදීම ගැන මම හිතන්නේ මෙහෙන් කමිටු හිටපු හැම එක්කෙනාම ඔබතුමා දන්න එක ගුණ. හැම එක්කෙනා වගේ. ඉතින් අපිට එතනින් පටන් ගත්තොත් මම හිතන්නේ අපිට මේ ප්‍රශ්නෙට ජාත්‍යන්තර සහයෝගය අරන් අපේ අනිත් ප්‍රශ්න බේරුමක් කරගන්න පුළුවන්. අනිත් එක ඉතින් ඇත්ත වශයෙන්ම දැන් රණවිරුව ගැන කතා කරනවා. ලංකාවේ ඉන්න ප්‍රධානතම රණවිරුව හිරේ දැම්මේ මහින්ද රාජපක්ෂ. සරත් ෆොන්සේක මැතිතුමා. ජාත්‍යන්තරය ගැන කතා කරන්න ඕනේ නැහැනේ. ජාත්‍යන්තරය ගැන කතා කරන්න ඕනේ නැහැ. ජාත්‍යන්තරය අපේ අහිරිය අරිනෝදරද කියලා අනාගතයට තියෙන එකක්. It's for the future. නමුත් සිද්ධ වෙච්ච දෙයක් තමයි සරත් ෆොන්සේක එදා ජනාධිපති වෙන්නේ පස්සේ ලංකාවේ ඉන්න රණවිරුව ප්‍රධානතම රණවිරුව මේ යුද්ධෙ දින්නේ එක්කෙනා. එතුමාට යුද්ධ ශක්තිය තියෙන නිසා තමයි එතුමාට ඊළෙන් හිටපු 3 දෙනෙක් අයින් කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුදාපතිකම දුන්නේ. ඕට ඉහළින් 3 දෙනෙක් හිටියා. ඒ 3 දෙනාටම අයින් වෙන කිව්වා. දැන් ඒ පුද්ගලයා ජනාධිපතිවරණය ඉල්ලුවයි කියලා කකුල් දෙකේ ඇදගෙන ගිහිල්ලා හිරේ දැම්මා. ඉතින් කවුද මේවා විශ්වාස කරන්නේ? මේ රණවිරුව ආරක්ෂා කරන්න නෙවෙයි. මේ ඇත්ත වශයෙන්ම දේශපාලන පටු අරමුණ. ඉතින් මම කියන්නේ මේ යෝජනාවේ අපිට අහිතක් නැහැ. පසුගිය අවුරුද්ද ඇතුළත අපි කරපු දේවල් ගැන ඇගීම ලක් කරලා තියෙනවා. ස්තුතියි.
ගරු අජිත් පී පෙරේරා මහත්මයා, අමතුමා ඔබතුමාට විනාඩි 30ක් තිබෙනවා. ඔබතුමා ඒ 30 කොහොමද ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඕකේ. දැන් හොඳයි ඔබතුමා පටන් ගන්න.
ඩිජිටල් යටතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා හැටියට අද දින මේ සභාව ඇමතීමට ලැබීම මට විශාල සතුටක්. ගරු අග්‍රාමාත්‍යතුමා, පසුගිය ඉරිදා දින බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා මේ රටේ රාජ්‍ය ව්‍යුහය සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණයට ලක් කිරීමට ඉක්මනින්ම පියවර ගන්නවා කියන කාරණය. මේ අදහස දිගු කාලයක් තිස්සේ තිබුණු අදහසක්. නමුත් විශේෂයෙන්ම මේ අමාත්‍ය ධුරේ වගකීමට බාර දීමෙන් පස්සේ එතුමා විසින් විශේෂයෙන්ම මට උපදෙස් ලබා දී තිබෙනවා කඩිනමින් මේ රාජ්‍ය තන්ත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීමත්, ඒ වගේම තොරතුරු තාක්ෂණ විෂය සහ ඒ මත ගොඩනැගුණු අනෙකුත් තාක්ෂණයන් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කිරීමත් පිළිබඳව කර්මාන්ත ක්ෂේත්‍රයත්, ඒ වගේම අධ්‍යාපනයත් නගා සිටවීම සඳහා ඉක්මන් පියවර ගන්නා ලෙස, විශේෂයෙන්ම ඒ පිළිබඳව අපි දක්වපු සම්ප්‍රදායනුකූල ආකල්පෙන් ඔබ්බට ගිහිල්ලා පියවර ගන්නා ලෙස එතුමා මා වෙත උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ රට නවීන රාජ්‍යයක් කරා ගෙන යන්න, මේ රට දූෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත් කරන්න යන ගමනේදී ඩිජිටල්කරණය ඉතා වැදගත් කාරණයක්. ගරු සභාපතිතුමනි, රජය විසින් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධව සිදුකරන ලද අඛණ්ඩ ආයෝජන නිසා එම ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1200ක් බවට පත් වෙලා තිබෙනවා. එය මෙරට විදේශීය විනිමය ඉපයීම අතරින් හතරවෙනි ස්ථානය ගෙන තිබෙනවා. අපට ඉදිරියෙන් සිටින්නේ ඇඟලුම් කර්මාන්තය, සංචාර කර්මාන්තය සහ තේ කර්මාන්තය පමණයි. 2022 වසර වන විට ඇමරිකානු ඩොලර් මිලියන 5000ක් ඉලක්කයක් ලබා ගැනීමට අපි අපේක්ෂා කරනවා. අද වෙනකොට 85,000ක් පමණ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඍජු රැකියා මෙරට උත්පාදනය වෙලා තිබෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 5000ක ඉලක්කය සපුරා ගැනීමට නම් රැකියා අවස්ථා ලක්ෂ 2ක් ඇති කළ යුතු තිබෙනවා. මේ සඳහා සුදුසුකම් ලැබූ තොරතුරු තාක්ෂණ උපාධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් අපි බිහි කළ යුතුයි. දැනටමත් මේ රජය උපාධාරීන්ගේ සංඛ්‍යාව දෙගුණ කිරීමටත්, ඒ වගේම දැනට වෙනත් විෂයන්ගෙන් උපාධි ලබා ඇති නමුත් සුදුසු රැකියාවක් ලබා ගැනීමට නොහැකි තරුණ තරුණියන්ට තොරතුරු තාක්ෂණය පිළිබඳ ඉහළ දැනුමක් ලබා දීමටත් පියවර ගන්න. මේ අයවැයෙන් ගරු මුදල් ඇමතිතුමාත්, ඒ වගේම රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න ඇමතිතුමාත් අප විසින් කරන ලද එක් ඉල්ලීමක් ගැන විශේෂයෙන් සලකා බලා එකඟ වී තිබෙනවා. ඒ අනුව ගරු සභාපතිතුමනි, තොරතුරු තාක්ෂණය නොවන වෙනත් විෂයක උපාධියක් ලබාගෙන තිබෙන ඕනෑම උපාධිධාරියෙකුට පුළුවන්කම තිබෙනවා තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ බවට පත්වීමට. මේ සඳහා වසරක කාලයක් ඔවුන්ට පුළුවන්කම තිබෙනවා යම් ආයතනයක් තුළ විධිමත් පුහුණුවක් ලබා ගන්න, ඒ අතරම රැකියාව යෙදෙන්න. ඒ රැකියාව යෙදෙන හැම මාසයකටම රජය විසින් රුපියල් 25,000ක් ඔහු වෙනුවෙන් ගෙවන. එවැනිම මුදලක් ඒ සේවා යෝජකයා විසින් වැය කළ යුතු වෙනවා. ඒ කියන්නේ අපි හිතුවොත් රුපියල් 50,000ක් මාසික පඩියක් දීලා තොරතුරු තාක්ෂණය නොවන වෙනත් විෂයක් හැදෑරූ උපාධිධාරියෙකුට තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ පුහුණුවක් ලබා ගනිමින්ම වෘත්තිය දෙන්න පුළුවන්. ඒකෙන් අඩක් ඒ බර අපි දරනවා. ඊට වඩා වැඩි පඩියක් දෙනවා නම් ඒ වැඩිපුර ප්‍රමාණය කර්මාන්තයට යොදන්න පුළුවන්. මේ හරහා අපි විශ්වාස කරනවා දැනට වෙනත් විෂයන්වල උපාධි ලබාගෙන ඇති නමුත් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ වෘත්තියට එළඹීමට කැමති, දක්ෂතා තිබෙන, උනන්දුව තිබෙන උපාධිධාරීන්ට ඒ අවස්ථාව ලබා දීම සඳහා ඒක ඉතා වැදගත් වූ කරුණක්. ඒ විතරක් නෙමෙයි, රජයේ විශ්වවිද්‍යාලවලට ඉසට්ස්කෝ අගේ මත තේරීමට බැරි. ඕනෑම උසස් පෙළ ශිෂ්‍යයකුට රුපියල් ලක්ෂ 11 පොලි නොමැති ණයක් වශයෙන් අපි ලබල දෙනවා. වැඩිම ඉල්ලුම තිබෙන්නේ තොරතුරු තාක්ෂණ උපාධි හැදෑරීම සඳහා රජයේ නොවන විශ්වවිද්‍යාලයක ඒ උපාධි ලබා ගැනීමට හැකි. මේ පළවෙනි අවුරුද්ද නෙමෙයි, මේ තුන්වෙනි අවුරුද්ද මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන මේ වසරේ මේ වන විට අයදුම්පත් 6000කට ආසන්න ප්‍රමාණයක් ලැබිලා තිබෙන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒතර අපි 5000කට පමණ මේ අවස්ථාව ලබා දීමට කටයුතු කරනවා. මේකෙන් වැඩිපුරම ඉල්ලුමක් තිබෙන්නේ තොරතුරු තාක්ෂණ විෂය හා සම්බන්ධ පාඨමාලාවලට බව අපට පසුගිය අධ්‍යක්ෂීම් වලින් සහ දැනට ලැබිලා තියෙන ඒ අයදුම්පත් අනුව පෙනී යනවා. ඒ හරහා මේ විශාල වෙනසක් මේ ක්ෂේත්‍රයේ ඇති වෙනවා. ඒ වගේම අපි අපේක්ෂා කරනවා කාර්මික විද්‍යාලවල හය නැෂනල් ඩිප්ලෝමා ඉන් ටෙක්නොලොජි IT කරපු දක්ෂ ළමයි මේ අයටත් තව වසරක පාඨමාලාවක් හැදෑරීමෙන් පසු තොරතුරු තාක්ෂණය පිළිබඳව උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමට. ඒ වගේම BIT උපාධිය මොරටු විශ්වවිද්‍යාලයේ හෝ කොළඹ විශ්වවිද්‍යාලයේ ලබා ගන්න සිසුන්ට මේ විදිහටම රජයේ මුදලක් ලබා දීම සඳහා අපි පියවර ගැනීමට අපේක්ෂා කරනවා. ඒ අනුව මේ බාහිර උපාධි වශයෙන් තොරතුරු තාක්ෂණය හදාරන සිසුන්ට විශේෂ වරප්‍රසාදයක් ලැබෙනවා. එහෙම ලබා දෙන්නේ ඔවුන් මේ උපාධිය සමත් වුණු වහාම ඔවුන්ට රැකියාව වෙළඳ පොලේ වටිනා රැකියා අවස්ථා තිබෙන නිසා.
ඒ නිසා මේ සාධනීය මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් රජයේ සේවයේ නිරත උපාධිධාරියෙක්ට ඔබතුමා ඔය කියන පෞද්ගලිකාංශයට සම්බන්ධ තොරතුරු තාක්ෂණ ආයතනයක සම්බන්ධ වී රැකියා කළ හැකිද? ඔය අවස්ථාව ලබා ගත හැකිද?
මට පැහැදිලිුනේ නැහැ මන්තුමා.
ඔබතුමා ඊට වැඩගත් යෝජනාවක් ඉදිරිපත් කළා උපාධිධාරියෙක්ට පුළුවන් තමන්ගේ ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් මම අහන්නේ රජයේ දැන් ගුරුවරියකට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සංවර්ධන නිධානයකට පුළුවන්ද?
දැනට අපි ඒ පිළිබඳව රෙගුලාසි සකස් කළ නැහැ ගරුමන්තුමා. අයවැය යෝජනාවක් වශයෙන් තිබෙන්නේ. එතකොට ඒ දැනට වෙනත් රැකියාවක් කරන කෙනෙක්ට තීරණයක් ගන්න වෙනවා. මොකද මේක අපි බලාපොරොත්තු වෙන්නේ දැනට අපිට මේ ෆිටිස් ආයතනයේ තමයි මේ යෝජනාව ලබලා දුන්නේ. අපේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ප්‍රධාන ආයතන දෙකක් තිබෙනවා, ස්ලැස්කොම් සහ ෆිටිස් කියලා. මේ ආයතන මේ යෝජනාව අපිට ප්‍රථමයෙන් ඉදිරිපත් කරේ ෆිටිස් ආයතනය. ඔවුන්ගේ අදහස තමයි දැනට රැකියාව විරහිත උපාධිධාරීන්ට මේ අවස්ථාව දෙන එක. නමුත් අනෙක් අතට ගරු මන්තුමනි, මේ ලැබෙන අවස්ථාවත් එක්ක මොනවා හරි හුරුවක්, දැනුමක්, දක්ෂකමක් තියෙන කෙනෙකුට කදිම අවස්ථාවක්. මොකද රැකියාවකුත් ලැබෙනවා, රජයෙන් 25,000කුත් ලැබෙනවා. එනිසා තමන්ට අවශ්‍ය ඒ ජීවිතයේ වෘත්තීමේ වෙනස් කිරීම කරන්න මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. එනිසා ඒ දැනට කරන සේවයෙන් අසුනද නැද්ද කියන ඔවුන්ගේ තීරීමක්. නමුත් මෙතන හොඳ විවෘත වීමක් තිබෙනවා. හොඳ පාරක් අලුතෙන් තෝරගන්න පුළුවන්. ජීවිතය ගැන දෙවෙනිවක් තවට හිතලා බලන්න අවස්ථාවක් ලැබෙනවා. දැන් අපි මෙලෙස මේ ආයෝජනය අපි කරලා සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙක් නිර්මාණය කරාම ගරු මන්ත්‍රීතුමනි, ඔහුගෙන් රටේ ආදායමට රුපියල් ලක්ෂ 4ක පමණ වටිනාකමක් එකතු වෙනවා. ඒ කියන්නේ ඔහුගේ උඩ ලැබෙන වැටුප කියුණත් සාමාන්‍යයෙන් උපාධිධාරියෙක් මේ ඔහු රුපියල් ලක්ෂ 4ක පමණ ආර්ථිකයට වටිනාකමක් එකතු කරන නිසා කිසිම පාඩුවක් නැහැ මෙවැනි ආයෝජනයක් තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ට අදාළව කිරීමේ. ඒ වගේම ගරු මන්තුමනි, අපි බලාපොරොත්තු වෙනවා තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කරන්න. දැන් අපිට තිබෙනවා මරදානේ ප්‍රෙස් සිටි එවැනි නවෝත්පාදන මත පදනම් වුණු තොරතුරු තාක්ෂණ උද්‍යානයක්. ඒ උද්‍යානය තවදුරටත් පුළුල් කළ යුතුයි කියලා යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව නගර සංවර්ධනය පිළිබඳව තිබෙන අදහස් සමග ගලපලා ප්‍රෙස් සිටි ස්ථානය තවත් පුළුල් කරලා වඩා දියුණු නවීන ඉහළ මට්ටමේ තොරතුරු තාක්ෂණ උද්‍යානයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එතනින් ඔබට ගිහිල්ලා තවත් ආයෝජකයන්ගේ ඉල්ලීම අනුව තොරතුරු තාක්ෂණ උද්‍යාන ඇති කිරීමට අපේක්ෂා කරනවා. ගරු මන්ත්‍රීතුමනි, රජයේ සහ පෞද්ගලිකාංශයේ හවුල් ව්‍යාපාර හැටියට පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් සැටියට මේ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කිරීමට අපේක්ෂා කරනවා. අපි ආරාධනා කරනවා එවැනි යෝජනා ඉදිරිපත් කරන්න කියලා. අපි සූදානම් එවැනි යෝජනා පිළිබඳ සල්කා බලන්න. ඒ වගේම අපේ රටේ තොරතුරු තාක්ෂණ දියුණුව හා සම්බන්ධව ඉක්ටා ආයතනය ඉතා ඉහළ සේවයක් කළ තිබෙනවා. අපි සතුරු වෙනවා ඒ ආයතනයේ පළවෙනි සභාපතිවරයා ඉක්ටා ආයතනයේ ගොඩනගපු සභාපතිවරයා තමයි අද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා. මේ රටේ පදිගණක තාක්ෂණය හඳුන්වා දීම උදෙසා ඒ අභියෝගාත්මක අවධියේ පුරෝගාමී මෙහෙවරක් එතුමා ඉටු කළා. ඒ වගේම අදටත් මේ ක්ෂේත්‍රය පිළිබඳව පෞද්ගලිකව උනන්දු වෙමින් එතුමා සතු විශේෂඥ දැනුම ඒ වගේම පරිපාලන පළපුරුද්ද මේ ක්ෂේත්‍රයට අදටත් එතුමා දායක කරනවා. මම විශේෂයෙන්ම ඉරාන් වික්‍රමරත්න මැතිතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕනේ එතුමා දක්වන ඒ සුවිශේෂ දායකත්වය පිළිබඳව. ඒ වගේම ආචාර්ය හර්ෂසිල් මැතිතුමත් මේ ක්ෂේත්‍රය පිළිබඳ ඉතාම ඉහළ දායකත්වයක් අපිට දක්වනවා. ඒ සහයෝගය විශේෂයෙන් අගය කරන්න මම කැමතියි. ඒ වගේම අද දවසේ අපට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ භාර අපේ තරුණ සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා ඉතාම උනන්දුවෙන් එතුමාගේ අමාත්‍යංශය කටයුතු කරනවා. අපේ අමාත්‍යංශ දෙකට සහයෝගිතාවෙන් කටයුතු කිරීමට විශාල ඉඩකඩක් ඉදිරියේ ලැබෙන බව මම දන්නවා. ගරු සභාපතිතුමනි, අපේ රටේ ඉක්ටා ආයතනය විසින් ඉතාම ඉහළ යුග මෙහෙවරක් ඉටු කර තිබෙනවා. ප්‍රතිපත්ති සකස් කිරීම ඒ වගේම විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඒ වගේම පෞද්ගලිකාංශයේ ව්‍යාපාර තොරතුරු තාක්ෂණ ව්‍යාපාර සංවර්ධනය උදෙසා දායක වීම ඔවුන් විසින් කරපු මෙහෙයන්. මම ඒව ගැන දීර්ඝ ලයිස්තුවක් කියන බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ අගය කරන බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේ රටේ අනාගතය තුලත් ඉට ආයතනයට විශාල මෙහෙයක් කරන්න තිබෙනවා. නවීන කාලයට ගැලපෙන පරිදි ඒ ආයතනය ප්‍රතිසංවිධානය වෙමින් ඉදිරියට ආ යුතුයි කියන එකයි අපේ අදහස. ඒ වගේම රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා ශ්‍රී ලංකා සර්ට් ආයතනය වෙනමම නෛතික පුද්ගලයෙක් හැටියට භාණ්ඩාගාරයට අයිති ඇති පෞද්ගලික සමාග භාණ්ඩාගාරයට අයිති ඇති සමාගමක් විදිහට ස්ථාපනය කරන්න. ශ්‍රී ලංකා සර්ට් ආයතනය පරිගණක ආරක්ෂාව පිළිබඳ ඉතා ඉහළ මෙහෙයක් ඉටු කරමින් පවතිනවා. ඔවුන් ලද ස්වාධීනත්වයත් වෙනම පරිපාලනයක් ලැබීමත් තුළ වඩාත් ඉහළ පියවර ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. මම විශේෂයෙන් මගේ කරන්නට ඕනේ මේ වන විට මේ රටේ පරිගණක දියුණු උදෙසා අවශ්‍ය වන නීති රීති විශාල ප්‍රමාණයක් ඔවුන් සම්පාදනය කරලා තිබෙනවා ඉක්ටා ආයතනය. ඒ වගේම දැන් අපි ඉදිරියට යනවා ඉක්ටා ආයතනයත් සර්ට් ආයතනය ආයතන දෙකම එකතු වෙලා වැදගත් පියවර දෙකක්. ඒ තමයි ගරු මන්තුමනි, අපේ රටේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ආයෝජකයන් ලංකාවට පැමිණියාම ඔවුන් කාරණා දෙකක් පිළිබඳව විශේෂයෙන් විමසනවා. ඒ තමයි මේ රටේ සයිබර් සිකියුරිටි ලෝ එකක් තිබෙනවද කියලා. ඒ වගේම ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ එකක් තිබෙනවද කියලා. අපි තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පිළිබඳ ඉතාම ඉහළ නීතියක් සම්මත කරලා ඒ ප්‍රායෝගිකව භාවිත කරන. නමුත් මෙම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ඒ වගේම ව්‍යාපාර ආයතනවල තොරතුරුවල ආරක්ෂාව පිළිබඳ විධිමත් නීතියක් මේ රටේ නැහැ. ඒ වගේම සයිබර් ප්‍රහාරයකට අපේ රටේ පද්ධතීන් ලක්වීම වැළැක්වීම සඳහා වන අවශ්‍ය නීතිමය රැකවරණය අප සතුව නැහැ. එනිසා මේ ධූරයට මා පත්වීමෙන් පසුව විශේෂයෙන් අඳුරගත්තා ප්‍රධාන නීති දෙකක් අපිට අවශ්‍යයි. එක සයිබර් සිකියුරිටි ලෝ, දෙක ඩේටා ප්‍රොටෙක්ෂන් ලෝ. මේ දෙකේම ඉතාම ඉහළ දියුණුවක් අපි අත්කරගෙන තිබෙනවා. ඊයේ වන විට සයිබර් සිකියුරිටි නීති හා සම්බන්ධව කෙටුම්පත් අවසන් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඩේටා ප්‍රොටෙක්ෂන් නීති හා සම්බන්ධව අපිට ඉක්මනින්ම පළවෙනි කෙටුම්පත අවසන් කරගන්න හැකියාව තිබෙනවා. ඉදිරි මාස කීපය තුළ මේ ගරු පාර්ලිමේන්තුවට ඒ නිසි ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමෙන් පසුව මේ නීති ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට අපි අපේක්ෂා කරනවා. එහෙම කරොත් අපිට ISOP doing business index එකේ තවත් පියවර ගණනාවක් ඉදිරියට යන්න හැකියාව ලැබෙලා තියෙනවා. දැන්ටමත් අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා ප්‍රමුඛ නිලධාරීන් ඒ වගේම ICTA ආයතනය ශ්‍රී ලංකා සර්ට් ආයතනය එක්ව කරන ලද ක්‍රියාවන් හේතුවෙන් අපිට පුළුවන් වෙලා තිබෙනවා 2017 වසරේ අපි තිබුණේ ease of doing business index එකේ 111 වෙනි ස්ථානයේ. අද වෙනකොට අපි 2018 එය 100 වෙනි ස්ථානය දක්වා උසස් වීමක් ලබලා තිනවා. තාමත් අපි ඉන්නේ පිටිපස්සේ. නමුත් මම විශ්වාස කරනවා අපිට මේ වසරේ තවත් පියවර ගණනාවක් ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඒ වගේම අපිට ප්‍රායෝගිකව ගරු මන්තුමනි මේ රට විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යුහය පරිගණකගත කිරීම සඳහා වන මූලික දෙයක් කරන්න තියෙනවා. ඒ තමයි මේ රටේ පුරවැසි රෙජිස්ටරයක් ඩිජිටල් ගත වූ පුරවැසි රෙජිස්ටරයක් හදාගන්නේ. population register. දැන් මේක අවශ්‍ය නීතිය සකස් වෙලා තියෙනවා. නමුත් වැඩේ කරන්නේ නැහැ. දැන් පුරවැසි රෙජිස්ටරයක් සකස් කරාට පස්සේ සියලුම පුරවැසියන් හා සම්බන්ධ මූලික තොරතුරු එකම ජාලයකට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් අද වෙනකොට රටේ පුරවැසියන් මිලියන 21ක් සිටිනවා. ඒ මිලියන 21න් මිලියන 15ක් පමණ සහිත දත්ත ප්‍රමාණයක් මැතිවරණ කොමිෂන් සභාව සතුව තිබෙනවා. නමුත් ඒක සම්පූර්ණ තොරතුරු ප්‍රමාණයක් නෙමෙයි. අද ඔබතුමා දන්නවා හැම වසරකම අපි ආයුධපත් පුරවන්න ඕනේ ඡන්දබල ලබා ගන්න. මේ ආයුධපත් පිරවීමේ ඉඳලා ඒ ආයුධපත් වල තිබෙන තොරතුරු අපි පරිගණකගත කිරීම දක්වා වූ මේ ක්‍රියාදාමයට අතිවිශාල මුදලක් වැය වෙනවා. ඒක අපි නොදන්න තරම් ලොකු මුදලක්. මේක හැම අවුරුද්දකම වෙනවා. ඒ නිසාම අඩුපාඩුකම් රාශියක් වෙනවා. ඡන්ද බලයේ හිමි බොහෝ දෙනෙකුට මේ අඳුම්පත්‍රය පුරවන්න බැරි කම නිසා ඡන්ද බල නැති වෙනවා. අපි හොඳම දාන උදාහරණය සරස් පොන්සේක මැතිතුමා පිළිබඳ උදාහරණේ. එතුමා ඡන්ද බලය පිළිබඳ හිමිකම් තිබුණත් එතුමාට ඡන්දයට ආකෘතිපත්‍ය පුරවලා තිබුණේ නැහැ. නමුත් එතුමාට ඡන්ද ඉල්ලන්න පුළුවන්. ඡන්ද දෙන්න බෑ. එතකොට දැන් මේක වෙවෙන හැම අවුරුද්දකම
ගරු ඇමතුමා ඔබතුමාට විනාඩි දෙකක් තිබෙනවා.
ගරු මේ සභාපතිතුමනි මගේ තුරු විනාඩි 10ක් මම මේක මම ගන්නම් මට මේ අවසන් කරක් හොඳයි කියලා හිතුණා. බොහොම ස්තුතියි. දැන් ඒ අනුව මම කල්පනා කරා මේ ප්‍රශ්නය කොහොමද අවසන් කරන්න කියලා. මම මැතිවරණ කොමිෂම සමග සාකච්ඡා කරා. ඒ වගේම ඔවුන්ගේ අත්දැකීම් හුමාරු කරගත්තා. ඒ වගේම අනිකුත් රජයේ නිලධාරීන් සමග සහ පෞද්ගලිකාංශ සමග සාකච්ඡා කරා. මේ රාජ්‍ය ව්‍යුහය රාජ්‍ය ව්‍යුහය ඩිජිටල්කරණය කිරීමේ පළවෙනි උපක්‍රමය තමයි කෙසේ හෝ මේ population register එක හදාගන්න. දැන් ඒකේ පළවෙනි පියවර හැටියට අපි උපැන්න සහතිකයේ ආකෘති පත්‍රය ඩිජිටල් කරන්න ගැලපෙන ආකාරයට නීතිගත කළා. ජනවාරි මාසේ මේ අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනි දා ඉඳලා තියෙන සියලුම උපත් ඒ ආකෘති පත්‍රයට අනුව සකස් වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ළඟ සති කිහිපය තුළ විවාහ සහ මරණ ආකෘති පත්‍රත් ඒ ආකාරයෙන් සකස් කරගන්න. ඉන්පසු අපිට තියෙන ප්‍රශ්නේ තමයි අතීතයේ දත්තත් අලුත් උපත් මරණ විවාහ දත්තත් ඇතුළත් කිරීම නැත්නම් පරිගණකගත කිරීම. මේ සඳහා අවශ්‍ය මෘදුකාංග සකස් කිරීමට අපේ රටේ දක්ෂතාවයේ තියෙන සමාගම් සිටිනෝ ඒ විශේෂඥයන් සිටිනෝ මම ඔවුන්ගේ උපදෙස් අනුව යම් කඩිනම් ක්‍රියාමාර්ගයක් කරහා මේ ක්‍රියාදාමය සකස් කරනවා. දැන් එහෙම කළාට පස්සේ දැන් අපේ මෙතන ඉන්නවා අපේ මන්ත්‍රීතුමාලා ස්ටෝනියාව ගැන බොහොම කරුණු අධ්‍යයනය කරපු මට අවස්ථාව ලැබුණා. බොහොම කෙටි කාලයකට ස්ටෝනියාවට මම ගියා. ඒ වගේම ෆින්ලන්තයට ගියා. ඒ වගේම මැලේසියාවට ගියා. මේ රටවල් තුන ඩිජිටල් කරණය පිළිබඳව මේ ලෝකෙම තිබෙන එකිනෙකට වෙනස් වූ උදාහරණ සහිත රටවල් තුනක් මේ තුනේම තිබෙන ක්‍රියාකාරිතා අධ්‍යයනය කළා. දැන් ඒ අනුව අපිට පුළුවන්කම ලැබෙනවා මේ population register එකෙන් පටන් අරගෙන ඉන්පස්සේ සම්පූර්ණ රාජ්‍ය ජාලයේම එක පද්ධතියකට අරගෙන ඉන්න. මේක කරන්න පුළුවන්. මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. ඒ වගේම මේ සඳහා යන වියදම අපිට මේ මාස කීපයක රාජ්‍ය වේදන් ඉතුරු කර ගැනීම හරහා ආවරණය කර ගන්න පුළුවන්. ඒ වගේම දැන් අපි බොහෝ දෙනෙක් කතා කරනවා දූෂණ මැඩලීම පිළිබඳ. දැන් අත වශයෙන්ම දූෂණ මැඩලීමේ තිබෙන ප්‍රධානම උපක්‍රමයක් තමයි මේ ඩිජිටල් කරණය. මොකද තොරතුරු සංගවන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ අපේ රාජ්‍ය පරිපාලනය තුළ ප්‍රමාණවත් දත්ත නැහැ. ඒ වගේම බොහෝ කරුණු සංගවාගෙන සිටීමට හැකියාව තිබෙනවා. ඒවගේම ජනතාවට විශාල අපහසුවක් තියෙනවා මේ රාජ්‍ය පරිපාලන විවෝත් සමග කටයුතු කරන්න. එනිසයි අර දූෂිතයනුත් එහි වාසිය ලබනවා. එනිසා අපි මේ ඩිජිටල් කරණය වූ සමාජයක දූෂණ ඉතා බවමයි. ගරු මන්තුමනි, මම ෆින්ලන්තයට ගිහිල් එහි තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමියගේ මම විමසා සිටියා ඒ රට තිබෙන දූෂණය පිළිබඳ තත්ත්වය. එතුමිය මට කියා හිටියේ ඒ කියන්නේ සොරකම් කිරීමෙන් පළක් නැහැ කියලා. මොකද හේතුව ඩිජිටල් කරණය වූ සමාජයක සොරකමින් උපයා ගන්නා මුදලෙන් කරන දෙයක් නේ. නීත්‍යානුකූල උපයන මුදලක් වියදම් කරන මුදලක් එක සමග ගැලපෙන්නට ඕන. ඒට නිසි බදු මුදල් ගෙවන්නට ඕනේ. එය නිසි ලෙස වාර්තාවට ලක් වෙනවා. ඒ වගේ මේ දූෂණය මැඩලීම සඳහා තිබෙන ප්‍රධානම ප්‍රායෝගිකම වැදගත්ම උපාය මාර්ගයක් තමයි ඩිජිටල් කරණය. ඩිජිටල් කරණය හොඳින් ක්‍රියාත්මක වන බොහෝ රටවල්වල දූෂණය අල්ප මට්ටමකට පත් වෙලා තිබෙනවා. එනිසා මම කල්පනා කරනවා අපිට දිගු කාලීනව මේ උපාය මාර්ගය ඉදිරියට යන්න පුළුවන් කියලා. එනිසා මේ වෙනුවෙන් කරන ආයෝජනය රට වෙනුවෙන් අනාගතය වෙනුවෙන් කරන ආයෝජනය. ඒ වගේම මට පුළුවන්කම ලැබුණා ගරු සභාපතිතුමනි, අපේ අමාත්‍යාංශයේ කටයුතු සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හා එහා සම්බන්ධ ක්ෂේත්‍රවල විශේෂඥයන් 16 දෙනෙකුගෙන් සමන්විත උපදේශන කමිටුවක් කන්සල්ටේටිව් කමිටි පත් කරන්න. ඒ කමිටුව පෞද්ගලිකංශය නියෝජනය කරන විශේෂඥයන් අපි පළවෙනි රැස්වීම තිබුණා. ඒ වගේම අපි ඔවුන් අඛණ්ඩව නැවත නැවත හමුවමින් මේ හා සම්බන්ධව උපදේශනයන් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මේ පිළිබඳව පෞද්ගලික මතවාදයන්ට වඩා ක්ෂේත්‍රයේ ඉන්න විශේෂඥයන්ගේ මතයන් අනුව කටයුතු කිරීමයි මගේ අපේක්ෂාව. ඒ වගේම 2003 අංක 27 දරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ අන්තර් අමාත්‍ය කමිටුවක් පත් කළ යුතු තිබෙනවා. මේ බොහෝ කාලයක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉන්ටර්මිනිස්ට්‍රියල් කමිටි. ඉන්ටර්මිනිස්ට්‍රියල් කමිටි නැවත අපි ස්ථාපනය කළා තිබෙනවා මේ ක්ෂේත්‍රය හා සම්බන්ධව. මොකද එක් අමාත්‍යාංශය සමග ගනුදෙනු කිරීම ඉතා වැදගත් නිසා. ඊයේ දින මගේ මිත්‍ර හරින් ෆර්නැන්ඩෝ අමතුමා සඳහන් කළා එතුමාට තිබුණු බාධක පිළිබඳ. ලොකුම බාධකයේ තිබුණේ ඩිජිටල් යටතල පහසුකම් අමාත්‍යාංශය හරහා මේ ඩිජිටල් කරණය හා සම්බන්ධ ප්‍රතිපත්ති අනෙක් ආයතන වලට අදාළව ක්‍රියාත්මක කිරීමේදී එම ආයතනවල සහයෝගය නොලැබීම පිළිබඳ ප්‍රශ්නය. මං හිතනවා එසේ විය යුතු නැහැ කියලා. දැන් ඒ වළක්වා ගැනීමට තිබෙන උපක්‍රමයක් තමයි ඒ අමාත්‍යාංශවල අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් හරහා මේ වැදගත් තීරණ ගැනීම. එතකොට ඒ හැම අමාත්‍යාංශයකම මේ ව්‍යාපෘතිවල අයිතිය ඒ ඔවුන්ගේ ව්‍යාපෘතියක් පිළිබඳ හැඟීම යනවා. ඒතර අපි ආගන්තුක වෙන්නේ නැහැ. අපේ අමාත්‍යාංශයට පුළුවන්කම තිබෙන අවශ්‍ය උපදේශනයන් සහ ඒ මූලික නියාමනයන් කරන්න. නමුත් ඒ එක් එක් අමාත්‍යාංශයේ විෂයයන් බවට පත් වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය. ඊ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය මගින් මෙරටේ සෑම ග්‍රාම නිලධාරී වරයෙකුටම අපි ලබලා දෙනවා ටැබ් එකක්. ඒ වගේම ඒ තමන්ගේ රාජකාරිය කර ගැනීමට අවශ්‍ය කරන සියලු තොරතුරු අඩංගු මෘදුකාංග අපේට අන්තර්ගත කරලා තිබෙනවා. ඒ හරහා ඕනෑම වැදගත් ලේඛනයක තොරතුරු ලබා ගැනීම, සහතික පිටපත් ලබා ගැනීමට හැකිවන ආකාරයට මුද්‍රණ යන්ත්‍රයකුත් ලබලා දෙනවා. මේ ව්‍යාපෘති අපි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම පාසල්වල පරිගණක විද්‍යාගාර ඇති කිරීමේ ව්‍යාපෘතියක් අපි කරනවා. මේ වෙනකොට පාසල් 915කට පරිගණක පහසුකම් අපි ලබා දීලා තිබෙනවා. පරිගණක විද්‍යාගාර ලබා දීලා තිබෙනවා. මේ වසරෙත් පාසල් 100කට පරිගණක විද්‍යාගාර ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම ව්‍යාපාර ක්ෂේත්‍රයට ඇතුළු කිරීම සඳහා අපි විශේෂඥ උපදෙස් ලබා ගත්තා. ලෝකෙම ප්‍රකට උපදේශන සමාගමක් තමයි මැකන්සි සමාගම. මලයාසියාවේ මෑත කාලයේ ඇති වෙලා තිබෙන තොරතුරු තාක්ෂණ විප්ලවයට ප්‍රධාන වශයෙන්ම උපකාර වෙච්ච මැකන්සි සමාගමෙන් අපි උපදෙස් ලබා ගත්තා. ඒ මැකන්සි සමාගම විසින් ලබා දුන්න උපදෙස් අනුව ඔවුන්ගේ විසින් නම් කර ඇති ව්‍යාපෘති හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය අපි මේ වෙනකොටත් ලබාගෙන තිබෙනවා. ඒ හරහා අපි ව්‍යාපෘති 10ක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ව්‍යාපෘති 10 අන්තර්ගත වෙන්නේ ප්‍රධාන විෂය තුනක් යටතේ. එක, ඩිජිටල් කරන පහසුකම් සහිත අපනයන ප්‍රවර්ධන කලාපයක් සහ සේවා සැපයුම් ගම්මාන ඇති කිරීම. 2, මධ්‍යගත කෘෂිකර්ම පාලක මධ්‍යස්ථාන පිහිටවීම. අපේ ආචාර්ය හර්ෂිල මෙතුමා මේ කාරණේ පිළිබඳ බොහොම උනන්දුයි. ඩිජිටල්කරණය හරහා තොරතුරු තාක්ෂණයේ හුමාරු හරහා කෘෂිකර්මයේ දියුණු කිරීම පිළිබඳ එතුමා දේශපාලනයේ එන්න කලින්මත් කටයුතු කළා තිබෙනවා. ඒ අගය කරමින් එතුමාගේ සහයෝගය තවදුරටත් අවශ්‍ය බව කියන්න කැමතියි. තුන්වෙනි කාරණේ තමයි සංචාරක කර්මාන්තය. මේහා සම්බන්ධව ප්‍රමුඛතා ව්‍යාපෘති 10ක් අපි අඳුරගෙන තිබෙනවා ගරු සභාපතිතුමනි. රේගු කාර්යපටිපාටිය ප්‍රශස්තකරණය මගින් දිවෙන තුල හා ඉන් පිටත භාණ්ඩ ප්‍රවාහනය සුමටව සිදුවන බවට සහතික කිරීම. ඒ වගේම ඔන්ලයින් කෘෂිකාර්මික වෙළඳපොළක් ඇති කිරීම. ඒ වගේම තුන්වෙනි කාරණය දත්ත පාලනය. ඒ වගේම පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සහ රෙගුලාසි නිර්මාණය කිරීම දැනටමත් අපි ඒ කරමින් තිබෙනවා. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව ICT ඉන්ඩස්ට්‍රි ස්කිල්ස් කවුන්සිල් ශක්තිමත් කළා තිරසාර බවට පත් කරනවා. ඒ වගේම අපි ඩිජිටල් සේවා ලබා දීම පිළිබඳව අනෙකුත් පංගුකාර පෞද්ගලික ආයතන සමග කටයුතු කරලා ඒවා හවුලේ ඒවා බෙදා හදා ගනිමින් දියුණු කරනවා. ඒ වගේම ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේද අපි දියුණු කරනවා. ඒ වගේම දුරකථන මගින් සිදු කරන ගෙවීම සඳහා අවශ්‍ය නීති රීති අපි වෙනස් කරනවා. සංචාර කර්මාන්තය අද ලෝකයේ නම්බර් 1 ගමනාන්තය බවට අපි පත් වෙලා තිබෙනවා.
හැමතුමාට විනාඩි 2ක් තිබෙනවා ඔබතුමාට.
ඒ නිසා අපි පියවර ගන්නවා ගරු මන්තුමනි. ඒ වගේම කෘෂිකර්මාන්තය සහ ඒ වගේම කර්මාන්ත දියුණු කිරීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම අපි කරනවා. ඒ වගේම ගෝ ඩිජිටල් කියන සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් දියුණු කිරීම සඳහා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම pay as you go cloud solution කියන විසඳුම අපි ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම එක දෙයක් කියන්න කැමති ගරු සභාපතිතුමනි, මේ රටේ අනාගතය රඳාපවතින්නේ මේ මොනවත් මත නෙමෙයි, මේ රටේ නැවුම් කර්මාන්ත ඇති කරන ස්ටාර්ට්අප්ස් හරහා කර්මාන්ත ඇති කරන අපේ අලුත් තරුණ පරම්පරාව මත. මේ ස්ටාර්ට්අප්ස් දියුණු කිරීම සඳහා විවිධ වැඩපිළිවෙල් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ලෝකේ වටිනාම ස්ටාර්ට්අප්ස් තියෙන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ. අද ලෝකේ වෙනස් කරපු, ලෝකේ රටවල් වෙනස් කරපු ඒ ක්ෂේත්‍රයම තමයි ඩිජිටල් හා සම්බන්ධ ස්ටාර්ට්අප්ස්. මේවා දියුණු කිරීම සඳහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යාපෘති හරහා අපි උදව් කරනවා. ඒ විතරක් නෙමෙයි, අමාත්‍යාංශය හැටියට ඒ හා සම්බන්ධව ඒ ස්ටාර්ට්අප්ස් වලට අවශ්‍ය කරන ගොඩනැගිලි පහසුකම් ලබා දෙන්න, අනිකුත් පහසුකම් ලබා දෙන්න පෞද්ගලිකාංශය සමග සහ අමාත්‍යාංශයට අපි කටයුතු කරනවා. මේ පිළිබඳ ලෝකයේ අත්දැකීම් අපි ලබා ගත්තා. මලේසියාවට ගිහිල්ලා මලේසියාවේ තිබෙන මැජික් කියන ඔවුන්ගේ ස්ටාර්ට්අප් සම්බන්ධ තිබෙන ප්‍රධානතම ආයතනය අපි අධ්‍යයනය කළා. ඒ වගේම ලෝකයේ වෙනත් රටවල ඒ ස්ටාර්ට්අප්ස් වල දක්වලා තියෙන සහයෝගය අපි බැලුවා. විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ දැන් මේ අලුත් නිර්මාණකරුවෝ තමන්ගේ බුද්ධිමය දේපල ලියාපදිංචි කිරීම පිළිබඳ විශාල අභියෝග වලට මුහුණ දෙනවා. මේ අභියෝග වලට මුහුණ දෙන නිසාම ලාංකික නිර්මාණකරුවෝ, ලාංකික සමාගම්කරු මන්ත්‍රීතුමනි සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවේ තමන්ගේ ස්ටාර්ට්අප්ස් ලියාපදිංචි කරනවා වැඩිපුර වටිනාකමක් ලබලා දෙන්න. අද සිංගප්පූරුව තමයි ලෝකේ නම්බර් 1 මේ ස්ටාර්ට්අප්ස් ලියාපදිංචි කිරීම සම්බන්ධව. 8500ක් අද ඔවුන්ගේ ස්ටාර්ට්අප්ස් තිබෙනවා. මලේසියාව තියෙන 1800යි. නමුත් අපේ මේ වෙනකොට 400ක් වගේ ප්‍රමාණයක් තියෙනක අපි ගණන් බලලා තිබෙනවා. ඒ නිසා ලංකාව අපේ මං හිතන්නේ විදේශීය ව්‍යාපාරිකයන් එකපාර ලංකාවට එයි කියලා. නමුත් අපේ තරුණ නිර්මාණකරුවන්ගේ බුද්ධිමය දේපල අපේ රටේ ලියාපදිංචි කරලා අපේ රටට ඒ බුද්ධිමය දේපලවල ඩොලර් බිලියන ගණනක වටිනකම් ලබා ගැනීම සඳහා ස්ටාර්ට්අප්ස් දියුණු කිරීමට ඉතාම නැවුම් තියුණු අලුත් වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා කියන කාරණේ කියමින් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
ඔබට මාගේ බොහොම ස්තුතියි. Honorable Douglas Devananda, you have 15 minutes.
சபையிலுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினம் பொது முயற்சி, பொது தொழில் முயற்சி, கண்டிய மரபுரிமை மற்றும் கண்டிய அபிவிருத்தி அமைச்சு, டிஜிட்டல் உட்கட்டமைப்பு வசதிகள் மற்றும் தகவல் தொழில்நுட்பம் பற்றிய அமைச்சரவை அந்தஸ்தற்ற அமைச்சு, விஞ்ஞானம் தொழில்நுட்பம் மற்றும் ஆராய்ச்சி பற்றிய அமைச்சரவை அந்தஸ்தற்ற அமைச்சு ஆகிய மூன்று அமைச்சுகள் தொடர்பிலான குளிர்நிலை விவாதத்தில் கலந்து கொண்டு எனது கருத்துக்களையும் பதிவு செய்வதற்கு வாய்ப்பு வழங்கியமை குறித்து முதலில் எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். தகவல் தொழில்நுட்பம், விஞ்ஞானம் தொழில்நுட்பம் மற்றும் ஆராய்ச்சி தொடர்பிலான இன்றைய இந்த நாட்டின் பொருளாதார வளர்ச்சிக்கு மிக அதிக அளவில் அடித்தளமிடக்கூடிய அமைச்சுகள் தொடர்பில் இன்று இங்கே வாத விவாதங்கள் நடந்து கொண்டிருக்கின்றன. இந்த நாட்டை பொறுத்தவரையில் பயிற்றப்பட்ட தொழிலாளர் வீதம் அதிக அளவில் குறைவடைந்து தொழிலுக்கான ஆளணிகளை தேடுவதில் பலத்த சிரமங்கள் எதிர்நோக்கப்பட்டு வருகின்றது. இந்த நிலையானது எதிர்காலத்தை பொறுத்தவரையில் தொழிலுக்கான படையணி மேலும் தேய்ந்து முதியோரின் குடித்தொகையானது மேலும் அதிகரிக்கின்ற நிலையில் தற்போதைய நிலைமை இன்னமும் மோசமாக கூடும் என்பதை மனதில் நிறுத்திக் கொள்ள வேண்டும். இன்று இந்த நாட்டை பொறுத்தமட்டில் மிக அதிக அளவிலான இந்த நாட்டு மனித வளமானது இந்த நாட்டை விட்டு அகல்கின்ற நிலையினை காணக்கூடியதாக இருக்கின்றது. அதிக ஊதியம், அதற்கொப்பான வசதியான வாழ்க்கை தேடல்கள், எதிர்கால சுபீட்சம் காரணமாக இன்று அதிக அளவிலான பயிற்றப்பட்ட தொழில் வளங்கல்களும் மனித மூலதனமும் இந்த நாட்டை விட்டு அகழ்வதற்கு நீங்கள் கொண்டு வருகின்ற வரி விதிப்புகளும் பொருட்களின் விலையேற்றமும் குறிப்பிட்ட ஒரு சிறு தொகையினர் தவிர்ந்த ஏனோருக்கான கீழ்மட்ட வாழ்க்கைக்கான வலிந்து உருவாக்கப்படுகின்ற கொள்கைகளும் மிக முக்கிய காரணமாகின்றன. இன்று இந்த நாட்டில் உள்ள இளம் மனிதவளமானது தமக்குரிய தமது கல்வி தகமைக்கும் ஆற்றலுக்கும் ஏற்ற தொழில்துறைகளை தேடுவதிலும் காத்திருப்பதிலுமாக முதுமை நிலைமையை அடைந்து வருகின்றது. குறிப்பிட்ட வயதெல்லை தாண்டும் போது எந்த ஒரு வேலை வாய்ப்புகளும் இல்லாத நிலையில் அந்த மனித வளமானது விரக்தியில் தனது வாழ்க்கையை ஓட்டத்திற்கான எதையும் செய்ய வேண்டிய நிலைக்கு தள்ளப்படுகின்றது. பிறப்பு தொகை என்பது இந்த நாட்டில் நிலையாக இருக்கின்றது என்றாலும் இளவயது குடித்தொகையின் பரவல் தொழில்துறைகளுக்கு அப்பால் ஒரு பொது வெளிப்புறத்தில் தேங்கிய நிலைக்கு தள்ளப்பட்டுள்ளதுடன் தடைப்பட்டும் உள்ளது. முதியோர் தொகை மறுபக்கத்தில் அதிகரிக்கின்றது. எனவே தொழிற்படையின் இருக்கின்ற தொழில்துறைக்கேற்ப இறக்குமதி செய்ய வேண்டிய நிலை உருவாகலாம், ஏன் தற்போது உருவாகி வருகின்றது. எனவே நாட்டின் பொருளாதார வளர்ச்சியினை உண்மையிலேயே நீங்கள் விரும்புகின்றீர்கள் எனில் புத்தாக்கம் கண்டுபிடிப்புகள் ஊக்கப்படுத்தப்பட வேண்டிய அவசியமாகும். அதே நேரம் நாட்டில் உள்ள தொழிற்படை நாட்டை விட்டு அகலாதிருப்பதற்கு அவர்கள் சுயவிருப்பில் இங்கு தரித்திருக்கக்கூடிய வகையில் தொழில் அடிப்படையிலான உயர் முறைமையிலான புறச்சூழல் உருவாக்கப்பட வேண்டியது அவசியமாகும். அத்துடன் தொழில்துறைகள், விவசாயத்துறை, கடற்தொழில் துறை உட்பட அனைத்து தொழிலீட்டு துறைகளிலும் நவீன ஆய்வுகள் மேற்கொள்ளப்பட்டதான நவீன தொழில்நுட்பங்கள் பூத்தப்படல் வேண்டியது அவசியமாகும். வெளிநாட்டு முதலீடுகள் தொடர்பில் கதைக்கின்ற நீங்கள் அதற்கேற்ற, அதாவது வெளிநாட்டு முதலீட்டாளர்களது தொழில் தன்மைகளுக்கேற்ற தொழிற்படையினை உருவாக்குவதிலிருந்து பின்னிற்கின்ற செயற்பாடுகள் நீங்க வேண்டும். இலங்கை புள்ளி விவர திணைக்களம் கடந்த ஆண்டில் இரண்டாவது காலாண்டு தொடர்பில் வெளியிட்டிருந்த புள்ளி விவரங்களுக்கு அமைவாக இந்த நாட்டில் கல்வி பொதுத்தராதர பத்திர சாதாரண தரத்திற்கு கீழ் கல்வி கற்றவர்கள் சுமார் 137,615 தொழில் வாய்ப்புகள் என்று இருக்கின்றனர் என்றும், கல்வி பொதுத்தராதர பத்திர சாதாரண தரம் வரையில் கல்வி கற்றவர்கள் சுமார் 73,571 பேர் தொழில் வாய்ப்புகள் என்று இருக்கின்றனர் என்றும் தெரிய வருகின்றது. இந்த நாட்டின் தொழில் வாய்ப்பில்லாதோரின் மொத்த எண்ணிக்கையில் 7.6% இவர்களுக்கு பொருந்தக்கூடிய தொழில் வாய்ப்புகள் கிடைக்கும் என்பதை உறுதிபட கூற முடியாது. கிட்டத்தட்ட 211,186 பேர்களாகிய இவர்கள் தினமும் தங்களுக்கான தொழில் வாய்ப்புகளை தேடி அலைந்து கொண்டிருக்கின்றனர். பெரும் போராட்டங்கள், ஆர்ப்பாட்டங்கள் எதிலும் இவர்கள் ஈடுபடாததால் இவர்களது பிரச்சினை என்பது பெரிதும் இந்த நாட்டில் கண்டுகொள்ளப்படாமலேயே இருக்கின்றது என்றாலும் பெரும் பிரச்சனைகளுக்கு இவர்கள் தொழில் இன்றைய நிலைமைகளுக்கு காரணமாகின்றது. கல்வி பொதுத்தராதர உயர்தரம் அல்லது அதற்கு மேற்பட்ட கல்வி தகமை கொண்டவர்களில் சுமார் 170,642 பேர் தொழில் வாய்ப்புகள் இல்லாத நிலையில் இருப்புக்காக தெரிய வருகின்றது. முழு தொழில் வாய்ப்புகள் அற்றோர் எண்ணிக்கையில் 8.9% தொகையில் அதிகமான இவர்கள் தங்களுக்கான தொழில் வாய்ப்புகளை கோரி அடிக்கடி ஆர்ப்பாட்டங்களில் ஊர்வலங்களில் ஈடுபட்டுள்ளவர்களாக இருக்கின்றனர். ஒரு நாட்டின் பொருளாதார வளர்ச்சியில் அறிவுக்கும் தொழில்நுட்பத்திற்கும் அதிகூடிய பங்குகள் இருப்பதாக நாம் உலக நாடுகளை உதாரணம் காட்டி தெரிந்து வைத்திருக்கின்றோம். நம் நாட்டில் அது இல்லையே என எவரும் கவலைப்படுவதாக இல்லை. ஜப்பான், அமெரிக்கா போன்ற நாடுகளில் தொழிலுக்கான ஊதியங்கள் அதிகரித்திருக்கின்றன. அதே நேரம் அவர்களது உற்பத்தி பொருட்களினதும் சேவைகளினதும் பெறுமதியும் உற்பத்தி திறனும் அதிகரித்து காணப்படுகின்றது. இந்த நாட்டின் இன்றைய நிலையினை எடுத்துக்கொண்டால் தொழிற்படை குறுகி செல்லுகின்ற நிலையில் பயிற்றப்படாத தொழிற்படைக்கான ஊதியத்தை அது ஆலணி உள்வாங்கலுக்காக அதிகரிக்கின்ற நிலை தோன்றும். அத்தகைய நிலையில் உற்பத்தி பொருட்களின் திறன் குறைந்து பெறுமதி குறைந்து சர்வதேச சந்தையில் போட்டியிட இயலாத நிலை ஏற்படும். மறுபக்கத்தில் தற்போதுள்ள இதைவிட உள்நாட்டு சந்தையில் பொருட்களின் விலைகளில் அதிகரித்து ஏற்பாடு பணவீக்கத்துடன் அதிக அளவிலான பொருளாதார பின்னடைவுகள் ஏற்படக்கூடும். நீங்கள் தேயிலையையும் ஆடை உற்பத்தி துறையையும் நம்பியிருக்கின்றீர்கள். இது எதிர்காலத்தில் எந்த அளவுக்கு எவ்வளவு தூரம் சாத்தியம் என்ற கேள்வியும் இருந்திருந்தால் தற்போது தேயிலை தோட்டங்கள் காடு மண்டி பெரும்பாலான நிலங்கள் தேயிலை உற்பத்தியிலிருந்து ஒதுக்கப்பட்ட நிலையிலும் சரியான பராமரிப்பு அளித்த நிலையிலும் தரம் பற்றிய கேள்விக்குறிகளுடனும் இருக்கின்ற அதே வேளை அத்துறை சார்ந்த ஆலணிகள் பல்வேறு தொழில் ரீதியிலான பிரச்சனைகள் காரணமாக அதிலிருந்து ஒதுங்கி வருகின்ற நிலைமையும் காணப்படுகின்றது. ஆடை உற்பத்தி துறையை எடுத்துக்கொண்டாலும் அதற்குரிய ஆலணி பற்றாக்குறையானது மிக அதிகமாகவே காணப்படுவதாக தெரிய வருகின்றது. எனவே இந்த நாட்டில் மனிதவள மூலதனத்துடன் இணைந்ததாக பயிற்சியும் அறிவும் தொழில்நுட்பமும் இணைகின்ற வாய்ப்புகள் உருவாக்கப்படல் வேண்டும். எனவே இந்த நாட்டில் அறிவு பொருளாதாரத்தை கட்டியெழுப்புவதில் விஞ்ஞான முறையினை தேவை மிக அவசியம் என்பதால் விஞ்ஞான தொழில்நுட்ப ஆராய்ச்சி சார்ந்த இந்த அமைச்சுகளின் பங்களிப்புகள் மேலும் கணிசமான அளவு தேவை என்பதை கருத்தில் கொண்டு அரசு இந்த அமைச்சுகளின் கீழான நிறுவனங்களை மிக அதிகமாகவே வலுப்படுத்த வேண்டும் என்பதை இங்கு வலியுறுத்த விரும்புகின்றேன். குறிப்பாக புத்தாக்க முயற்சிகள் சார்ந்த அதிக அளவிலான ஊக்குவிப்புகள் தேவை என்பதை உணர்த்தல் வேண்டும். ஆனால் இவ்விடயம் இன்னமும் இங்கு உணரப்படவில்லை என்று இந்த வரவு செலவு திட்டம் எடுத்து காட்டுகின்றது. தெரு நாய்களுக்கு கருத்தரை செய்வதற்கு 100 மில்லியன் ரூபாய் நிதி ஒதுக்கப்படுகின்ற நிலையில் புத்தாக்க நிகழ்ச்சி திட்டத்தை ஆரம்பிப்பதற்கென 50 மில்லியன் ரூபாவே முன்மொழியப்பட்டுள்ளது. அந்த வகையில் தெரு நாய்களை விட குறைந்த நிலைக்கு புத்தாக்க முயற்சிகள் தள்ளப்பட்டுள்ளன. இந்த நிலை மாற்றப்பட வேண்டும் என்பதை வலியுறுத்தி இறுதியாக பொது தொழில் முயற்சி கௌரவ அமைச்சர் லட்சுமண் கிரியல் அவர்களிடம் ஒரு கோரிக்கையினை முன்வைக்க விரும்புகின்றேன். ஒட்டு சுட்டான் ஓட்டு தொழிற்சாலை இலங்கை மட்பாண்ட கூட்டு ஸ்தாபனத்தின் கீழ் வருகின்றது என நினைக்கின்றேன். இந்த தொழிற்சாலையில் பணியாற்றியிருந்த 74 நிரந்தர பணியாளர்கள் 1990 ஜூன் மாதம் நாட்டில் ஏற்பட்டிருந்த யுத்தம் காரணமாக வேறு மாகாணங்களுக்கு மாற்றம் செய்யப்பட்ட நிலையில் அங்கு தொழிலுக்கு செல்ல இயலாத சூழல் காரணத்தால் பணி இடைநிறுத்தப்பட்டுள்ளனர். இவர்களில் சுமார் 28 பேர் தற்போது உயிருடன் இல்லை. அதிலிருந்து இதுகால வரையில் மிகவும் சிரமங்களுக்கிடையிலேயே இவர்கள் வாழ்ந்து வருகின்றனர். இவர்களுக்கு எவ்விதமான ஊதியங்களோ நஷ்டஈடுகளோ இதுவரையில் வழங்கப்படவில்லை என தெரிவிக்கின்றனர். எனவே இவ்விடயம் தொடர்பில் மனிதமான முறையில் பரிசீலித்து பார்த்து அம்மக்களுக்கு நிவாரணங்களை வழங்கக்கூடிய வகையில் கௌரவ அமைச்சர் லட்சுமண் கிரியல் அவர்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்ற என்னுடைய கோரிக்கையை முன்வைத்து அடுத்து சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, கடந்து சென்ற வரலாற்றின் பாடங்களை கற்றுக்கொள்வது சமகாலத்தை திருத்தி எழுதி ஒளிமயமான எதிர்காலத்தை படைப்பதற்காகவே. இதை நான் அரச தரப்பை நோக்கிய விமர்சனங்களாக மட்டும் முன்வைக்க விரும்பவில்லை, சக தமிழ் கட்சிகளின் தலைமைகளை நோக்கியும் எனது விமர்சனங்களையும் ஆலோசனைகளையும் நான் முன்வைக்க விரும்புகின்றேன். தமிழ் பேசும் மக்கள் தனித்துவமான கலை கலாச்சார பண்பாட்டு அடையாளங்களை கொண்டவர்கள். தமக்கென ஒரு பொருளாதார வளங்களை கொண்டவர்கள். பேசும் மொழியாலும் வாழும் நிலத்தாலும் வேறுபட்டு நின்றாலும் இலங்கை தீவின் தேசிய இனங்களில் ஒன்றாகவே என்றும் திகழ்ந்து கொண்டிருக்கின்றனர். அனைத்து அடக்குமுறைகளுக்கும் தமிழ் தேசிய இனத்தை சூழ்ந்து நின்ற போதுதான் நாங்கள் ஆயுதம் ஏந்த வேண்டிய சூழ்நிலைக்கு தள்ளப்பட்டவர்கள். மனித உரிமைகளும் மனித நேயங்களும் தேசிய இனங்களின் சமத்துவ உரிமையும் இங்கு நிலவ வேண்டும் என்பதற்காகவே நாம் போராட புறப்பட்டவர்கள். ஆனாலும் நாங்கள் ஆயுதம் ஏந்திய பொழுதிலும் சரி, அதன் புறகான ஜனநாயக வழியிலும் சரி, ஒருபோதும் அறம் மறந்து நாம் அரசியல் வழியை கொண்டிருந்தவர்கள் அல்ல. அவ்வாறு யாரும் எம்மீது சுட்டு விரல் நீட்டுபவர்கள் இருந்தால் அது வெறும் அரசியல் காழ்ப்புணர்ச்சி என்பது மட்டுமே உண்மை. அடுத்தவர்கள் வகுத்த பாதையில் ஏறி நாம் நடந்தவர்கள் அல்ல. எமக்கென்ற பாதைகளை நாமே வகுத்து கொண்டவர்கள். அன்றைய சூழலில் ஆயுத வழி பாதையை நாம் வகுத்திருந்தோம். ஆனாலும் ஒருதாய் பெற்ற பிள்ளைகளான நாம் திசைக்கொன்றாக சிதறி நின்று எமக்குள்ளே நாம் மோதியதால் எமது உரிமை போராட்டம் அழிவு யுத்தமாக மாறி செல்ல தொடங்கியது. இந்த ஆபத்து நிலை எம்மை அழித்து எமது மக்களையும் அழிய கொடுத்து விடும் என்ற நிலை தீர்க்க தரிசனத்தை நாம் உணர்ந்து கொண்டோம். ஆகவே இலங்கை இந்திய ஒப்பந்தத்தை ஒரு ஆரம்ப படியாக ஏற்று நாம் புதியதொரு ஜனநாயக வழிமுறைக்கு திரும்பி இருந்தோம். ஆனாலும் அந்த இலங்கை இந்திய ஒப்பந்த நடைமுறையில் பங்கெடுப்பதற்கான உரிமை எமக்கு மறுக்கப்பட்டிருந்ததையும் நான் சொல்லியே ஆக வேண்டும். நாம் வகுத்து கொண்ட புதியதொரு ஜனநாயக வழியை ஏற்று எம்மை நோக்கியும் எமது அலுவலகங்களை நோக்கியும் எமது மக்கள் அணிதிரண்டு வந்திருந்தார்கள். இதை கண்டு சகிக்க முடியாத சக்திகளே எம் மீதான அவதூறுகளை திட்டமிட்டு பரப்ப தொடங்கினார்கள். அந்த அவதூறுகளின் நீட்சியே எம்மை தொடர்ந்து வந்திருக்கின்றது. நீதி விசாரணை இருக்கின்றது, நீதி கோருங்கள், நீங்கள் கூறும் நல்லாட்சி நடக்கிறது, ஆதாரங்களுடன் எம்மை நீதியின் முன் விசாரியுங்கள். இதை எத்தனை தடவையும் நாம் கூறியும் எம் மீதான அவதூறுகளை அவர்களால் நிரூபிக்க முடியவில்லை. ஆகவே அவர்கள் கூறிய அவதூறுகளில் இருந்து வரலாறு எம்மை விடுதலை செய்திருக்கின்றது. இலங்கை இந்திய ஒப்பந்தத்திற்கு முன்னரான காலத்தில் நடந்த எமது மக்களின் அழிவுகளுக்கும் அவலங்களுக்கும் நானும் தார்மீக பொறுப்பெடுத்துக் கொள்கின்றேன். ஏனென்றால் நானும் அந்த உரிமை போராட்டத்தில் ஈடுபட்டவன். ஒரு சுதந்திர போராட்ட இயக்கத்தையே வழி நடத்தி சென்றவன். அதற்கு பின்னரான அழிவு யுத்தத்திற்கு நாம் ஒருபோதும் ஆதரவு வழங்கியவர்கள் அல்ல. அழிவு யுத்தத்திற்கு ஆதரவு வழங்கியவர்களும் அதை வைத்து அரசியல் பிழைப்பு நடத்தியவர்களும் எமது மக்கள் செத்தொழிந்த அவணங்களையும் அழிவுகளையும் வைத்து மக்களை உசுப்பேத்தி தேர்தல் வெற்றிகளை தமதாக்கி கொண்டவர்களுமே எமது மக்களின் அவலங்களுக்கும் யுத்த குற்றங்களுக்கும் பொறுப்பு கூற வேண்டியவர்கள். இன்று பூட்டி கிடக்கும் ஐநாவின் கதவுகளை நீங்கள் தட்டி கொண்டிருக்கின்றீர்கள். இலங்கை இந்திய ஒப்பந்தத்தின் பின்னர் பேசி தீர்ப்பதற்கான அரசின் கதவுகள் அகலத்திறந்திருந்த போதும் ஆகாயத்தில் இருந்து சூரியனும் சந்திரனும் இறங்கி வந்து தமிழர் தேசத்திற்கு ஒளி தருவார்கள் என்றா நீங்கள் பார்த்துக் கொண்டிருக்கின்றீர்கள். இலங்கை இந்திய ஒப்பந்தம் சந்திரியா கொண்டு வந்த அரியதொரு தீர்வு. பிரதமர் ரணில் ஆட்சியில் நோர்வே அனுசரணை. அதைவிடவும் முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்ச அரசின் முயற்சிகள் அனைத்தும் கோட்டை விட்டு விட்டீர்கள். நாடாளுமன்ற தெளிவுக்குழுவுக்கு வாருங்கள், 6 மாத அவகாசத்தில் பிரச்சனைகளை தீர்க்கலாம் என்று மஹிந்த ராஜபக்ச அவர்களின் அழைப்பை உங்கள் சுயலாபங்களுக்காக புறக்கணித்தீர்கள். 6 மாத அவகாசம் மட்டும்தான். பாருங்கள், நானும் வருகின்றேன். 6 மாதங்களுக்குள் தீர்வு இல்லை என்றால் நானும் உங்களுடன் சேர்ந்து அதை விட்டு வெளியேறி வருவேன் என உங்களுக்கு நான் பகிரங்க அழைப்பு விடுத்திருந்தேன். அதை கூட நீங்கள் ஏற்றிருக்கவில்லை. அவ்வாறு ஏற்று நீங்கள் நடந்திருந்தால் அரசியல் தீர்வை எடுத்திருக்கலாம். அல்லது மஹிந்த அரசு தீர்வு தரவில்லை என்றால் அவர்களை நீங்கள் கூறும் சர்வதேச சமூகத்தின் முன்பாக அம்பலப்படுத்தி இருக்கலாம். கனிந்து வந்த வாய்ப்புகளை எல்லாம் நீங்கள் பயன்படுத்த வந்திருந்திருந்தால் எமது மக்களுக்கு இத்தனை அழிவுகளும் அவலங்களும் நடந்திருக்காது. யுத்த குற்றங்கள் எமது மண்ணில் பாரிய அளவில் நடந்திருக்காது.
நடந்திருக்காது.
இன்று யுத்த குற்றம் விசாரணை என்றும் கூறி ஐநாவின் கதவுகளையும் ஜாரும் தட்ட வேண்டிய அவசியமும் இருந்திருக்கார். வரலாற்றின் பாடங்களை கற்றுக்கொண்டு இனியாவது உங்கள் அரசியல் பலத்தை பயன்படுத்தி தமிழ் பேசும் மக்களின் நிரந்தர அரசியல் தீர்வுக்கு வழிதேட வாருங்கள் என்று இந்த சந்தர்ப்பத்தில் மீண்டும் அந்த அழைப்பை விடுத்து சந்தர்ப்பத்துக்கு வாய்ப்பளித்ததற்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
Thank you very much.